නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පනසෝ බොහෝ ආනන්ද භික්ඛු අරහං කීනාසවෝ මුසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මජන්නා විමුක්තෝ තස්ස චරතෝ චේව තිට්ඨතෝ ච සුත්තස්ස ජාගරස්ස ච සත්තං සමිතං ඥාන දස්සනං පච්චුපට්ඨිතං කීනාමේ ආසවාති. ඔය එතකොට අපි මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ඉදිරියන් තියාගන්න කියලා අපිට ආරාධනාව ලැබිලා තියෙන්නේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ, ඒ කියන්නේ දෙවැනි පොතේ පරිබ්‍රාජක වර්ගයේන සන්දක සූත්‍රය. එතකොට මේ සූත්‍රේ සාකච්ඡා වෙලා තියෙන්නේ, නිදාන කතාව වෙලා තියෙන්නේ මේ ආනන්ද සාමීන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් එක්ක හවස භාවනාවේදීලා නැගී සිටලා භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ යම් කිසි ගුහාවකට, ඒ කියන්නේ මේ හෙබක් ඉස්සරහින් තියෙන, ඒ කියන්නේ වතුර පිරිච්ච වලක් ඉස්සරහින් තියෙන ගුහාවකට ඒ ගුහාව බලන්න යමු කියලා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක එතනට වැඩම කරනවා. වැඩම කරනකොට එතන ඉන්නවා මේ සන්දක කියන පරිබ්‍රාජකයා 500ක් විතර ගෝලියොත් එක්ක. ඉතින් එතනදී මේ දැන් මේ ආනන්ද සාමණේරයන් භික්ෂුන් වහන්සේලාත් පිරිවරාගෙන එතනට වැඩම කරද්දී සන්දක පරිබ්‍රාජකේ ගෝලියෝ ටික මේ දෙතිස් කතාවලේදීදී ඔහේ අපි ඔය කට්ටිය එකතු වුණාම කතා කරන්නේ ඒ වගේ මේ දෙතිස් කතාවල යෙදිලා ඉන්නවා. කොහොමහරි මේ සන්දක පරිබ්‍රාජකයා ආනන්ද සාමණේරයන්ලා වැඩම කරන දුර තියලා දැකලා මේ ඉන්න පිරිස නිහඬ කරනෝ මේ ඇවැත්ති මේ ආනන්ද සාමණේරයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වැඩම කරනෝ මේ නිශ්ශබ්ද වෙන්න මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ මේ බොහෝ සද්දවලට කැමති නෑ, නිහඬ බවට බොහොම කැමති. ඒක නිසා නිහඬ වෙන්න කියලා අර පිරිස කොහොම හරි නිස්සද්ද කරගන්නවා. නිස්සද්ද කරගත්තට පස්සේ ආනන්ද සාමණේරයන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක එතෙන්ට වැඩම කරාට පස්සේ උණු බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ආරාධනා කළා. ඉතින් මේ වැඩේ ඉන්න අසුනක් එහෙම පනවලා මේ පැනෙව්වට පස්සේ ඉති ආනන්ද සාමණේරයන් මේ ආගිය තොරතුරු වගේ අහනෝ, මොකද්ද ඔබලා මේ අපි එද්දි කතා කර හිටියේ මොනව ගැනද කියලා. ඉතින් දැන් සන්දක පරිබ්‍රාජකයාට මේ දෙතිස් කතාව කියන්න ඒව කියන්න බැහැනේ. ඒක නිසා පරිබ්‍රාජකයාත් කියනෝ, ස්වාමීන් වහන්ස, මේ අපි මෙතන කතා කර හිටි දේවල් ඔබ වහන්සේට ඕනම තැනකදී අහන්න පුළුවන්. මෙව්වා මේ නිකන් අනවශ්‍ය කතා. මේ ඔබ වහන්සේට මෙතන මේ සුදුසු කතාවක් තියෙනවා, යම්කිසි ධර්මයක් වැටහෙනවා නම් මෙතනදී මොනව හරි අපිට කියන්න සුදුසුයි කියලා දෙයක් තේරෙනවා නම් අනේ කරුණාකරලා අපිට කියලා දෙන්න කියලා මේ ආරාධනා කරනවා. ආරාධනා කරනකොට ඔන්න ආනන්ද සාමණේරයන්සේ කියනෝ, මේ භාග්‍යතුන් වහන්සේ මේ සත්‍යයන්ගේ අනුසය ධර්ම මේ සියල්ල දක්නා දක්නා භාග්‍යතුන් වහන්සේ විසින් මේ අබ්‍රහ්මසර, එහෙම නැත්නම් මේ බ්‍රහ්මචාරීත්වයෙන් නික්මිලා යන බ්‍රහ්මචාරීත්වයේ වැඩ වසන්න බැරි සිවුරු ඇරලා යන කට්ටිය හතර දෙනෙක්, සරලව කියනවා නම් සිවුරු ඇරලා යන අය හතර දෙනෙක් මේ පෙන්වලා දීලා තියෙනවා. හතර දෙනා කවුද? එක්කෙනෙක් තමයි ඒ යම්කිසි දැන් ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා. මේ ශාස්ත්‍රූවරයා මේ උච්ඡේදවාදී, එහෙම නැත්නම් මේ මැරුණට පස්සේ යන තැනක් එහෙම එකක් නැහැ. මේ සත්‍යය හැදිලා තියෙන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් එහෙම මනසක් කියලා එහෙම එකක් නැහැ. මේ මැරුණට පස්සේ ඔය පටවිය පොළවට එකතු වෙනවා, ආපෝ වතුරට එකතු වෙනවා, තේජෝ ඒ රසනේට එකතු වෙනවා, වායෝ යම්කිසි වාතයක් අපේ ඇතුළේ තියෙනවා නම් ඒක වාතයට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ආයි ඒ ටික ඇඩලි බෙඳලි ගියාට පස්සේ නැවත මොනවත් උප්පත්තියක් නැහැ කියලා. ඉතින් දන් දුන්නා, ඔය සිල් රැක්කත්, ඔය මොනව දේ කළත් ඒව ප්‍රතිඵලයක් නැහැ කියලා මේ ඔන්න ඔය විදිහ ධර්මයක් දේශනා කරන මේ ශාස්ත්‍රූවරයා. එතකොට ඒ ශාස්ත්‍රූවරයා යටතේ ඉන්න ගෝලයෙක් කල්පනා කරන යම්කිසි නුවණක් තියෙන කෙනෙක්, මේ සංසන්දනය කළා මේක තේරුම් ගන්න පුළුවන් යම්කිසි නුවණක් තියෙන කෙනෙක්. ඒකේ නා කල්පනා කරනවා, දැන් මේ දෙමරුණට පස්සේ කොහොමත් මේක නැති වෙලා යනවා. ඉතින් ඉඳලා මේ බ්‍රහ්මචාරියක් රැක්කා කියලා මේ විදියට මේ බොහොම මේ අඹදරු ගේතොට වතු පිටි අරක බාන ওই සේරමත් ඇල්ලලා දාලා මේ දුකසේ හරියට කන්න බොන්නවත් නැතුව අඳින්න පන දෙන්නත් නැතුව හරියට මේ බ්‍රහ්මචාරියක් රැක්කා කියලා මේක ලැබෙන ප්‍රතිඵලයක් නැහැනේ. මේ ජීවිතේ කොහොම ජීවත් වුණත් එකයි කියලා අන බ්‍රහ්මචාරියෙන් අයින් වෙලා යනවා, පිට වෙලා යනවා, සිවුරු අරිනවා. ඉතින් සරලව කියනවා නම් මේ සිවුරු ඇරලා යනවා. හේතුව ඒක නා දකින්නේ නැහැ. මේක මේ සාක්ෂාත් කරන්න දෙයක් හරි යම් කිසිම දෙයක් මේ එහෙම දෙයක් ඒක නාට වැටහෙන්නේ නැහැ. මේ දුක් කෙලවර කිරීමක් හරි එහෙම කිසිම දෙයක් ගැන මේ ශාස්ත්‍රූවරයාගේ මේ ජීවිතේ ලැබෙන දුක් කෙලවර කිරීමක්, මේ ඉන්න මොහොතේ ලැබෙන දුක් කෙලවර කිරීමක් ගැන එහෙම එකක් නැහැ. මැරුණට පස්සේ දුක් කෙලවර කිරීමක් තමයි පණවන්නේ. එතකොට තව ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා, මේ පව්පින්නේ, ඒක නිකන් ශාස්ත්‍රවාදයකට යන්නේ. පව්පින් මොනවත් නැහැ, කරන දේවල් වල එහෙම ප්‍රතිඵලයක් නැහැ. කවුරුත් යන්නේ මරණින් මත්තේ එකම තැනකට. මම මේ ටික ලොකුවට විස්තර කරන්න යන්නේ මේ මේව බුද්ධ කාලේ අද පවා යම් යම් ආකාරවලින් තියෙන එක එක ඉගැන්වීම්, එක එක තැන් තැන් වල තියෙන ඉගැන්වීම් බුද්ධ කාලේ මේව හොඳට තිබුණා ඔය බ්‍රාහ්මණ ආගම්වල. එතකොට ඒ දෘෂ්ටි හතරක් තමයි මෙතනින් පෙන්වලා දෙන්නේ. පව්පින් නැ මේ මේ දේවල් වල ප්‍රතිඵලයක් නැ, අපි මේ කර්මඵලය විශ්වාස කරාට මේවල් ප්‍රතිඵලයක් නැ කියලා කොහොම හිටියත් එකයි අන්තිමට කවුරුත් යන්නේ එකම තැනකට කියලා එහෙම වාදයක්, එහෙම ධර්මයක් දේශනා කරනවා. ඉතින් ඒ ශාස්ත්‍රවරයාට ඉත කවුරු හරි පැවිදි වෙලා ඉන්නවනම් මේක නා කල්පනා කරනවා, මේක දැන් ඉතින් කවුරුත් යන්නේ එකම තැනකට, මේ ජීවිතේ කොහොම ජීවත් වුණත් එක මේ බ්‍රහ්මචාරී රැක්කයි කියලා ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. බ්‍රහ්මචාරී රැක්කත් යන්නේ එකම තැනකට, නොරැක්කත් යන්නේ එකම තැනකට කියලා මේක නා මේ යම්කිසි විමර්ශාවක් තියෙන කෙනෙක්. එහෙම නැත්තම් ඒක නා ඉන්නවා අරයත් එක්ක අර කියන ධර්මය අහගෙන එයාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ සංසන්දනය කළා විමතිමක් කළා ඒක වටහා ගන්න මේ විදිහේ අදහසකට එන්න බැරි කෙනා අර ශාස්ත්‍රූවරයා කියන දේ අහගෙන ඔය කියන දේ කරගෙන ඉන්නවා. එහෙම පිරිසක් හිටියා. එතකොට අර යම්කිසි සංසන්දනයක් කළ මේක වටහල තේරුම් ගන්න පුළුවන් කෙනා කල්පනා කරන මේක කරල වැඩක් නෑ. ඒක නිසා ඒ කෙනා වන්න සිවුරු ඇරල යනෝ. ඒ කෙනාට ලබා ගන්න දෙයක් නෑ මෙතන බ්‍රහ්මචර්යාවේ මේ දුකසේ ඉඳලා. ඊට පස්සේ තව ශාස්ත්‍රු කෙනෙක් ඉගැන්වීමක් තියෙනවා, උගන්වනවා මේ අහේතු අප්‍රත්‍යවාදය. එහෙම නැත්නම් මේ සත්‍යෝ හොඳ නරක වෙන්නේ හේතුවකින් නෙවෙයි, හේතු රහිතවමයි මේ දේවල් වෙන්නේ. ඔයේ ඒක හේතුවක් පෙන්වලා දෙන්න බෑ. ඔයේ සත්‍යෝ නිකන් මේ සමහරු හොඳ වෙනෝ සමහරු නරක වෙනෝ එහෙම හේතුවකට සිද්ධ වෙනව නෙවෙයි. ඒක නියතිගත එකයි. යම්කිසි නියති ඒවා නියතයි. අපි හොඳ වෙලා හෝ නරක වෙලා උපද්දි ලැබෙන එක යම් නියතයක් තියෙන්නේ. ඒක වෙන දේ එහෙමම වෙනවා. ඒක මේ අපිට වෙනස් කරන්න බෑ. අපිට එහෙම පාලනයක් නෑ. එහෙම හේතුවක් පනවන්න බෑ කියලා ඔන්න එහෙම ඉගැන්වීමක් කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. එතකොට ඒ ශාස්ත්‍රවරයාට තියෙන ගෝලිය කල්පනා කරනවා, මං මේ ශාස්ත්‍රවරයාට තේ මේ බ්‍රහ්මචර්යය රැක්කට කියලා මේ බොහොම අමාරුවෙන් මේ බ්‍රහ්මචර්යාවක් රැක්කට හරියට කන්න අඳින්නත් නැහැ, කැලේට වෙලා ඉන්නේ. මේකෙන් ලැබෙන දෙයක් නැහැ. මොකද හේතුවක් නැත්තම් මේ දේවල් වෙන ආයි ඔහේ ජීවත් වෙලා ගිහිල්ලා එක්කෝ ඊළඟ ජීවිතේ හෝ මේ ජීවිතේ සාක්ෂාත්කරණයක් වෙන එක කරන්නත් බෑ. අපිට හේතු රැස් කරන්න බෑ. ඊළඟ ජීවිතේ කොතෙන්ටද යනවද කියන එක එහෙම තියෙනවනම් ජීවිතයක් ඒක තීරණය කරන්නත් බෑ. ඒකත් නියතිගතිකයි. ඉතින් එහෙමනම් මේ බ්‍රහ්මචර්යාව රැකලා තේරුමක් නැහැ කියලා ඔන්න ඒකෙන් මේ බ්‍රහ්මචර්යාවත් ඇල දාලා සිවුරු අරිනවා. ඉතින් ඒක නා කල්පනා කරනවා මේ ඊට වැඩිය හොඳයි කතා දෙයක් බැඳගෙන දරුවෝ හදාගෙන මේ ගෙයක් දොරක් හදාගෙන ඉන්නක ඊට වඩා හොඳයි සැපයි කියලා අතැල්ල දාලා යනවා. ඊට පස්සේ තවත් ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. මේ ශාස්ත්‍රවරයා මේ පඨවි ආපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියලා මෙන්න මේ හතකින් මේ හතෙන් තමයි සත්‍යය නිර්මාණය වෙලා තියෙන්නේ. මේක අනාත්මවාදයක් මෙතන විස්තර වෙන්නේ. මේ එහෙම ආත්මයක් කියලා එහෙම එකක් නැහැ. බාල පඬිත මේ සියලු දෙනා නුවණ තියෙන අයයි නුවණ නැති අයයි සියලුම දෙනා කොහොම ගියත් සතර දුක් කෙලවර කරනෝ සංසාරයේ ඔය යන විදියට ගිහිල්ලා සසර සැරිසරාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ අන්තිමට කොහොමත් සසර දුක් කෙලවර කරනෝ මේ ප්‍රතිපදාවක් පුරලා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. දුක් කෙලවර කරන්න බෑ ඒ අයට හිතෙන විදියට. මේ අන්තිමට කොහොමත් ඒක සිද්ධ වෙනෝ මේ අපි කවුරු හරි මිනිස්සෙක් තව කෙනෙක් මැරුවත් ඒක මේ කරුණු හත එකතු වෙලා ඒක සිද්ධ වෙනෝ මිසක් ඒ කෙනාට ඒකේ පාලනයක් හෝ ඒ කෙනාට එහෙම කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ සප්තකාය එහෙම නැත්නම් මේ කරුණු හත පට ව්‍යාපෝ තේජෝ වායෝ සුඛ දුක්ඛ ජීව කියන මේ කරුණු හත එකතු වෙලා තමයි ඒක සිද්ධ වෙන්නේ. මේක එහෙම පාලනය කරන්න පුළුවන් ආත්මයක් හෝ එහෙම එකක් නැහැ කියලා. ඉතින් හුඟා දුරට අද බුද්ධ ආගමේ අපි දන්න බුද්ධ ආගම කියන්නේ අනාත්මවාදයක් කියලා විස්තර කරන අය ඉන්නවා. ඉතින් අපිට මෙතෙන්දි දැනගන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ අනාත්මවාදයක් දේශනා කළේ නැහැ. මිනිස්සුන්ගේ මේ තියෙන දැඩිව තියෙන ආත්ම සංඥාව කඩලා දාන්න මේ අනාත්මයි කියලා අනිත් පැත්තට මේක පෙන්වන දීමක් තියෙන. එහෙම භාග්‍යතුන් වහන්සේ ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් දේශනා කරන්නේ නැහැ. ආත්මවාදයේ ඒකාන්තයක් අනාත්මවාදයේ තවාන්තයක්. භාග්‍යතුන් වහන්සේ උදේ කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් කිව්වොත් මේක අනාත්මයි කියලා තර්ක කළොත් බුදුහාමුදුරනේ පෙන්වලා දෙන ඕක ඒව අනාත්මයි කියලා කියන්න බෑ. මේ දේවල් කරන්න, මේ යම් යම් දේවල් එදිනෙදා කටයුතු කරන්න මේ සත්‍ය පුද්ගලයෙක් ඉන්නෝ. එහෙම නැහැ කියලා කියන්න බෑ කියලා භාගතුන් හන්ද මේක ආත්මයි කියලා පෙන්වල් දෙනවා. අනිත් පැත්තට තව කවුරු රැවිල තර්ක කරොත් හවසට ඇවිල්ලා මේක ආත්මයි කියලා භාගතුන් හන්ද කියනවා. එහෙම මොකද්ද ආත්මේ විදියට ගන්නෙ? කොතන මොන කොටසද? ශරීරයේ පටවියද ආපෝද තේජෝද වායෝද කියලා ඒක අනිත් පැත්තට පෙන්වල් දීලා මේක කඩල බෙදල බැලුවම මේක එහෙම මේ පාලනය කරන මේ කරගෙන යන එහෙම මේ දිනදා කටයුතු කරන මේ ආත්මයක් තියෙනවා වගේ කියලා අපිට දැනුණාට එහෙම එකක් හොයාගන්න මේකේ කිසිම දෙයක් නැහැ කියලා මේක අනාත්මයි කියලා එහෙම පෙන්නලා දෙනවා. ඒ අර කෙනාගේ තියෙන දැඩි ඇතුළට බැහැගත්ත ආත්ම සංඥාව తాවකාලිකව කඩන්න මිසක් ඒක මේ අනාත්මයකට ධර්මයේ දේශනා කිරීමක්ම නෙවෙයි. ඉතින් බොහෝ මිනිස්සු මේ ලෝකේ ඉන්න යම්කිසි ආත්ම සංඥාවක ඉන්නේ, ආගම්වලත් ඒකමයි කියලා දෙන්නේ. ඉතින් අන්න ඒක කඩන්න තථාගතයන් වහන්සේ හුඟක් අනාත්ම පැත්තට බර කරලා, මොකද ඒ බුද්ධ කාලෙත් ගොඩාක් දුරට ඉගැන්වීම් තිබුණේ ආත්මවාදී, මේ බ්‍රහ්මත්වයක් හරි දේවත්වයක් හරි මොකක්කෝ මේ ආත්මයක් අපි පාලනය කරනවා කියලා අන්න එහෙම ආත්මවාදයක් තිබේ. අන්න ඒක කඩන්න තථාගතයන් වහන්සේ අනාත්මවාදයක් දේශනා කරා. හැබැයි ඒක මේ තථාගතයන් වහන්සේගේ මේ ආත්මවාදයක් හෝ අනාත්මවාදයක් දේශනා කිරීමක් නෙවෙයි, එහෙම ගැන්වීමක් නෙවෙයි තියෙන්නේ. ඒ අතරෙන් යන මැදක් තියෙන්නේ. ඒක අපි ප්‍රත්‍යක්ෂයෙන් අත්දැකිය යුතු එකක් මිසක් මේ වාදයකට ගිහිල්ලා මේ ආත්මයි කියලා හරි මේක අනාත්මයි කියලා හරි එහෙම තේරුම් ගැනීමක් නෙවෙයි. එතකොට ඊට පස්සේ ඔන්න සන්දක පරිබ්‍රාජකයා බොහොම සතුටු වෙලා ආනන්ද සායන්හන්සේගෙන් අහනෝ, මේ දැන් මේ සිවුරු ඇරලා යන හතර දෙනෙක් ගැනනේ මේ ආනන්ද සායන්හන්සේ විස්තර කරේ. සංජේ මේ සන්දක පරිබ්‍රාජකයා ඊට පස්සේ අහනෝ, සාමීනි ආනන්ද, සාමීන් වහන්ස මේ තව ඉන්නවද කවුරු හරි බ්‍රහ්මචර්යාවේ ඉන්නව හෝ නැතා? මේ අපි කියමු බ්‍රහ්මචර්යාවේ ඉඳලා කුසල ධර්ම සම්පාදනය කරන්නේ නැති. එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ඉගැන්වීම අරගෙන ඒකෙදී කටයුතු කරන්නේ නැති තව කවුරු හරි ඉන්නවද කියලා. එහෙමත් කොටසක් ඉන්නවද කියලා. ඉතින් මේ සන්දක පරිබ්‍රාජකයට තිබුණ ප්‍රශ්නයක් වෙන්නේ නැති. මේ අහන්නේ මේ ගෝලියෝ ඉන්නවා මං කියන දේ අහන්නේ. උවේ ඉන්නවා මේ එයාලට මේ එච්චර අදාළ නැහැ මේ ඉගැන්වීම මොකද්ද කියලා. උවේ මොකක් හරි කරන්නවට කරන්නන් වාලි කරගෙන ඉන්නෝ. මේ එහෙම මේක මේ කුසල ධර්ම මේ ඉගැන්වීම හරියට ප්‍රායෝගිකව ජීවිතයට යොදාගෙන මේක මේ යම්කිසි සාක්ෂාත්කරණයක් කරන්න තියෙනං අන්න ඒකට ඒ මාර්ගයට පැමිණෙන්නේ නැති එහෙම අයත් ඉන්නවද කියලා, එහෙම ඉගැන්වීමකුත් භාගතුන් වහන්සේගේ තියෙනවද කියලා ආනන්ද සාමණේර වහන්සේගෙන් මේ සන්දක පරිබ්‍රාජකයා අහනවා. එතකොට ආනන්ද සාමණේර වහන්සේ උන නැවතත් උත්තර දෙනවා, එහෙම හතර දෙනෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් තමයි මේ එක ශාස්ත්‍රුවරයෙක් ඉන්නෝ. ඔන්න මට මේ ඥාන දර්ශනයක් යම්කිසි ඥාන දර්ශනයක් පිහිටලා තියෙනවා. මම ඉඳගෙන ඉන්නකොටත් ඇවිදිනකොටත් දවසේ යම් තාක් වැඩ නිදානගෙන ඉන්න තාක්කල් මේ යම්කිසි මේ දර්ශනයක කියන්නේ සියල්ල දන්න ඥාන දර්ශනයක් එහෙම හැකියාවක් මට තියෙනවා කියලා මේ සත්‍ය දන්නවා කියලා අන්න එහෙම පිළිනකන්න මේ ශාස්ත්‍රවරයෙක් ඉන්නවා කියලා මේ එහෙම පිළිනකන් එහෙම මට හැකියාවක් තියෙනවා කියලා මම මේ ලෝකේ සියල්ල දන්නවා කියලා ඕනේ ප්‍රකාශ කරන ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. දැන් මේ ශාස්ත්‍රවරය යටතේ පැවිදි වෙච්ච ගෝලයෙක් බලාගෙන ඉන්නෝ. මේ ශාස්ත්‍රවරයට දැන් අවශ්‍ය දේවල් අවශ්‍ය විදියට ලැබෙන්නේ නැහැ. හරියට ගේකුත් නැහැ. ඉන්න තැනක් නැහැ. ඊළඟට සමහර වෙලාවට මේ පිණ්ඩපාත ලැබෙන්නේ නැහැ ගෙවල් වලට ගියාට. දානි ලැබෙන්නේත් නැහැ. ඉතින් සමහර වෙලාවට බල්ලොත් තපනෝ ඇඟට පනිනෝ සතුන්ගෙන් කරදර කැලේ ඉන්නකොට. ඊළඟට ගමට ගියාම අන්න අයගේ මේ නම් ගොත් අහන ඔබගේ නම මොකක්ද අර මේ කියලා කවුරු හරි මුණ ගැහුනම මොකද මේ ඒ කෙනාගේ දැන් සියල්ල දන්නවනම් සියල්ල දකිනවනම් ඒ කෙනාට අනිත් අයගේ නම් අහන්න අවශ්‍ය නැහැනේ. ඉතින් මේ හුඟාද්දුවට මේ මෙතනින් කියවෙන්නේ නිගණ්ඨනාත පුත්‍ර ගැන නිගණ්ඨමාත පුත්‍ර ඒ වගේ දෙයක් ප්‍රකාශ කරනෝ භාග්‍යතුන් වහන්සේ කියනෝ නිගණ්ඨනාත පුත්‍ර එහෙම දන්නවනම් ඇයි මේ දානි දෙන්නේ නැති කිවල් වලට යන්නේ? කලින්ම දැනගෙන මේ ගෙදරින් දානි ලැබෙන්නේ නැහැ කියලා නුගිහින් ඉන්න පුළුවන් නේ. ඇයි එහෙනම් යන්නේ? සියල්ල දන්නවනම් දකින්නවනම්. ඉතින් එතකොට මේ ගෝලයාට තේරෙනෝ මේ කෙනාට එහෙම දෙයක් නැහැ කියලා. එහෙම ලබන්න පුළුවන් අස්සැසිල්ලක් නැහැ මේ ගුරුරයාට ඉඳලා කියලා ඔන්න තීරණය කරනවා මේ බ්‍රහ්මචර්යා පුළ වැඩන්නේ. ඉතින් එහෙම කියලා ඉතින් යම් කිසි දෙයක් තියෙන නිසා ඔය ඉන්නවා. හැබැයි අර කියන ඉගැන්වීම පිළිපදින්නේ මොකද මේකෙන් ලැබෙන දෙයක් නැහැ කියලා තේරෙනවා. ඊට පස්සේ තව ශාස්ත්‍රු කෙනෙක් ඉන්නවා. මේ සුත්‍ය ඇසුරු කරලා තමයි තමන් ඔය මොනවා හරි මේ પરම්පරාවෙන් ලැබිච්ච දේවල් ටික ඉගෙනගෙන ඒ ටික එහෙමම කියනවා. ඉතින් එහෙම කියනකොට මේ પરම්පරාවෙන් ලැබිච්ච දේවල් තියෙනවා. අපි හරියට ආපු දේවල් ඒ වගේම වැඩදී ගැන්වීමුත් තියෙනවා. ඉතින් ඒවා කිසිම විමසීමක් නැතුව උයේ අරගෙන ඒටික හිමම අනිත් පැත්තට කියනකොට ඉතින් එහෙම වෙනවා කියලා එක පොතකින් කියවලා ඒක කියනවා. ආයි වෙන පොතකින් කියවලා ඒකට ගැලපෙන්නේ නැතුව මොකද පසු කාලීනව එකතු වෙච්ච දේවල් හරි එහෙම නැත්නම් ගැලපෙන්නේ නැති දේවල් හරි ඒකේ තියෙනවා නම් ඒක මේ තමන්ගේ ප්‍රතිපදාවක් පුරලා මේක තමන්ගේ ඇතුලේ තියෙන ඥාන දර්ශනයකට ඒ කියන්නේ සත්‍ය තමන් තුලින් අත්දකලා නැහැ මේ පොතෙන් අරගෙන උහි කියනකොට මේක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් සුදුසු දේ තමන් අහලා දැනගත්ත වෙන්නත් පුළුවන් කීවල දැනගත්ත වෙන්නත් පුළුවන් නුසුදුසු දේ උතන තියෙන්නත් පුළුවන් ගැලපෙන්නේ නැති දේවල් උතන තියෙන්නත් පුළුවන්. ඒ කෙනාට තේරෙන්නේ නැ මේ සුදුසු නුසුදුසු හරි දේ වැරදි දේ තේරුම් ගන්න. ඒක නිසා උහි අර ගැන්වීම කියනෝ. ඉතින් ඒක අපි ඒක නිතර තියෙන දෙයක් ලෝකේ. ඉතින් එතකොට ඒ ගුරුවරයා යටතේ ඉන්න ගෝලයා කල්පනා කරනෝ ඒ ගුරුවරයා යටතේ බ්‍රහ්මචර්යාව පුරන ඒ ගෝලයා කල්පනා කරනෝ මේ කියන දේවල් ගැලපෙන්නේ නැහැ. මේ වෙලාවට එකක් කියනෝ, තා වෙලාවට තා එකක් කියනෝ, ඌයි කියනෝ විතරයි මේක මේ එකිනෙකට පරස්පර විරෝධී කියලා. එහෙමනම් මේ ගුරුවරයා ගාව ඉඳලා වැඩක් නැහැ කියලා මේ ගැන්වීම මේකේ යෙදිලා මේ උගන්වන දේ ප්‍රතිපදාවේ යෙදිලා වැඩක් නැහැ කියලා. ඉතින් අර කුසල ධර්ම සම්පාදනයේට යොමු වෙන්නේ. ඊට පස්සේ තව ශාස්ත්‍රු කෙනෙක් ඉන්නෝ මේ තර්කයෙන් විතරක් ඒ කියන්නේ තර්ක කළ දේවල් තේරුම් අරගෙන තර්කයෙන් ලෝකෙ තේරුම් ගන්න යනවා. විමර්ශාව විතරයි පාවිච්චි කරන්නේ. සුතයක් පාවිච්චි කරන්නේත් නැහැ. තමන් ප්‍රතිපදාවකට පැමිණිලා මේක අවබෝධ කරන්නේත් නැහැ. තර්කයට ඔක්කොම අරගෙන ඊම වෙනවා මෙහෙම වෙනවා කියලා ඔන්න දේශනා කරනවා. ඒතකොට ඒකෙනත් මේ තමන් අවබෝධ කරල නෙවෙයි කියන්නේ. ඒ තර්කේ හරියට තර්ක කරොත් හරියට උත්තරේ එනවා. තමන්ට වැටහෙනවා වැරදියට තර්ක කරොත් මේ වැරදි වැටහීමක් තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි හරියට දේවල් යම්කිසි අපේ අත්දැකීමක් හරි දැක්ම හරහා ඒ දිහා බැලුවොත් යම් දැක්මෙන් අපි ඒ දකුණ දකුණ බලන බලන විදියට තමයි අපිට දේවල් වැටහෙන්නේ. එතකොට අපි ඒ බලන විදිය යම්කිසි අත්දැකීමක් දිහා බලන විදිය දකුණ විදියට බලපාන අපිට වැටහෙන විදියට වැටහෙන දෙයට බලපානවා කෙලින්ම. ඉතින් එතකොට මේක එහෙමත් වෙනවා මෙහෙමත් වෙනවා කියලා කියනකොට මේ ඒ දේ අහන ගෝලයාට තේරෙනවා මේ තර්කෙට විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ගෝලයාට තියෙනවනේ අර කියන තර්කෙම නෙවෙයිනේ, එයාට වෙන තර්කණයක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදියට කියනවනම් අපි කරන භාවනාවේදී ආනාපානය අරගෙන ඒ ආනාපානය දිහා දකින විදිය ඒ අපි ඒ බලන පැතිකඩ ආනාපාන තියෙන ගොඩාක් පැතිකඩවල් හුස්ම රැල්ලේ ගොඩාක් පැතිකඩවල් එක එක විදියට බලන්න පුළුවන්. ඉතින් බලාගෙන ඉන්නකොට අපිට ඒ වැටහෙන වැටවීම අපි ඒක දිහා බලන විදිය අනුව ඒ එක එක පැතිකඩවල් වලින් බලන්න පුළුවන්. එකම හුස්ම රැල්ල වුණාට එක එක්කෙනා දකින හුස්ම රැල්ල වෙනස්, එක එක වෙලාවට දකින හුස්ම රැල්ලත් වෙනස්, ඒකේ දකින ලක්ෂණ ඒවා එක එක පරියන්කෙන් පරියන්කට අපිට භාවනා කරන අයට තේරෙනවා අපිට මේ අපිට දැන් තියෙන වැටහීම නෙවෙයි ඊළඟ පරියන්කට ඊට හාත්පසින් වෙනස්. ඉතින් මේ එන වැටහීම් මේව එහෙම විශ්වාස කරන්න බෑ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ කෙනෙක් එහෙම තර්කයට විමර්ශාව විතරක් තමන්ගේ පාවිච්චි කරලා මේ ධර්මයේ දේශනා කරන්න ගියාම එක වෙලාවට එකක් කියනවා, තව වෙලාවට තව එකක් කියනවා, මේක ගැළපෙන්න. එතකොට ගෝලයාට තේරෙනවා මේ ගුරුවරයා කියන එක මේ ධර්මය මේක මේ එක වෙලාවකට එකක් කියනවා, තව වෙලාවකට තව එකක් කියනවා, මේක විශ්වාස කරන්න බෑ කියලා. ඒ ගෝලයාගේ විශ්වාසය නැති වෙනවා ඒ ධර්මයේ කෙරෙහි. ඒකෙනා ඒ ප්‍රතිපදාවට පිවිසෙන්නේ නැහැ. තවත් නුවන් මන්ද ශාස්ත්‍රූ කෙනෙක් ඕන්න තේරුමක් නැතුව මේ එයාට තේරෙන්නේ නැහැ මේ මේ ඉස්සෙල්ලා කියන එක පස්සේ කියන එකට ගැලපෙන්නේ නැහැ කියලාවත්. පස්සේ කියන එක ඉස්සෙල්ලා කියන කියපු එකට ගැලපෙන්නේ නැහැ කියලා ඌම තේරුම්වත් නැහැ. එයාගේ මේ වාචා වික්ෂේපයට පැමිණෙනවා, වචන පරස්පර වෙනවා. එයාට තේරෙන්නේ නැහැ ඒක පරස්පරයි කියලාවත්. එහෙම නැත්තම් එහෙම ටිකක් හරි තේරෙනවා නම් එයා මේ දැනගෙනම මේ දේවල් වලින් ලිස්සලා යන්න කණු එකක්වත් හරියට කියන්නේ අමරා වික්ෂේපයට නාද වගේ ලිස්සල යනවා. ඉතින් ඒක ගුරුවරයා එහෙම කරාට යම්කිසි තුනක් තියෙන ගෝලයට තේරෙනවා මේ ගුරුවරයා කරන වැඩේ. ඒතර අර ගුරුවරයා කෙරේ විශ්වාසය නැති වෙලා ඒකෙනා ඒ කරන ඉගැන්වීමට ඉගැන්වීම හරහා එන ප්‍රතිපදාවට ඒකට පැමිණෙන්නේ නැහැ. ඒකෙනා යම් ඉගැන්වීමක් යම් කිසි මේ කරහම මේ විදියට මේ බ්‍රහ්මචර්යයේ වාසය කරාම මෙන්න මේ දේවල් ටිකක් ලැබෙයි කියලා ඒ කරන ඉගැන්වීමට ඒ ප්‍රතිපදාවට පිවිසෙන්නේ. ඉතින් මං හිතන්නේ මම මේ දුන්නේ මේ සූත්‍රේන සම්පින්ඩණය කළා මේ ආනන්ද සාන්නාන්සේ භාගතුන් වහන්සේ විසින් ඒ පෙන්නලා දෙන ඒ පුද්ගලයෝ ඒ අය පිළිබඳව කරන විස්තරේ මේ මම සංක්ෂිප්ත කළ මෙතෙන්දි පෙන්නලා දුන්නේ මේ සූත්‍රයට පිවිසෙන්න සූත්‍රය ගැන සම්පින්ඩනය. දැන් මම හිතන්නේ අපේ කාලය පැමිණලා තියෙන්නේ ප්‍රශ්නෝත්තර වාරයට යන්න. ඉතින් මම දැන් මෙතනින් මේක නවත්තන්නම්. මම ලොකු සාන්නහන්සෙට ආරාධනා කරන්නම් ප්‍රශ්නෝත්තර වාරය ආරම්භ කරන්න කියලා.